ඊළඟට කරෝ ඉරාන් වික්‍රමරත්න
ස්තුතියි.
මොකටද විනාඩි 10ක්
කපලා තිනවා තවත් වෙලාව. හා 15 12 වුණා 12 දැන් 10 වුණා එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. තේරෙනව නේද? කරුණා කරලා සලකන්න. හරිද? මොකද මට 15ක් තිබුණේ මුලින්ම. ඊට පස්සේ 12ක් කියලා කිව්වා. දැන් ආයෙත් කපලා තිනවා. ඉතින් කරුණා කරලා ඒක සලකන්න ඕනේ. සලකලා ඉක්මනට ඒක වැඩි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
හරි.
පෝහාරික විගණන වාර්තාවේ අද වෑයමක් තියෙනවා. ඒක සාකච්ඡා කරනකොට ඒක හැල්ලුවට පත් කරන්න වෑයමක් තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රධාන ජාත්‍යන්තර විගණන සමාගම් KPMG සමාගම BDO සමාගමට පහර ගහන්න මේව සුදුසු නැහැ කියලා. මම කැමැති මේ අයගෙන් අහන්න ගිහිල්ලා ඔය රියාස් මිහුලගෙන් චාමර අබේරත්නගෙන් යොහාන් පෙරේරාගෙන් අහන්න කියලා KPMG සමාගම ගැන. මේක ලෝකයේ තියෙන සමාගම් හතරෙන් එකක් විගණන සමාගම්, Fortune CA කම්පැනි වලින් එකක්, ඒ වගේම කන්සල්ටින් කම්පැනි වලින් ප්‍රධාන එකක් වෙනවා. ඒ වගේම මේ BDO සමාගමේ මම අහනවා ගිහිල්ලා අහන්න කියලා සුජීව රාජපක්ෂ මැතිතුමාගෙන්. මේ අය ඔක්කොම මගේ මිත්‍රයෝ. මේ රජය රාජපක්ෂ සුජීවවත් පත් කරලා තිනවා එක එක තනතුරු වලට ගිහිල්ලා අහන්න යාගෙන්. ඒ BDO සමාගම ගැන ගිහිල්ලා අහන්න. මොකද මේ වගේ හරිද සුදුසු විදියට නිකන් මඩ ගහලා වැදගත් බෝහරික වார்த்தාවක් යට ගහන්න හදන්න එපා කියන එක සඳහන් කරන්නට ඕනේ. මේ වார்த்தාවෙන් තියෙන ප්‍රධාන කරුණු වලින් කියනවා විශේෂයෙන්ම මේ අර්ථසාත්ක අරමුදලෙන් හොරකම් කරපු ක්‍රමය විදිය කියනවා මේකේ. හරිද? මේකේ සඳහන් කරනවා දැන් අර්ථසාස්ත්‍ර අරමුදලේ විශාල මුදලක් තියෙනවා. සමහර ඒවා යනවා බිල්පත් වලට, සමහර යනවා බැඳුම් කර වලට, සමහර ඒවා දානවා කොටස් වෙනද පොලට, කොටස් වලට දානවා. එතකොට මේකේ සඳහන් කරනවා කොටස් වලට දාන්න තීරණ ගන්නකොට සුරකුම්පත් හෝ වලට දානකොට සීමාවන් තියෙනවා. ඒ සීමාවන් වලට ගරුකලේ නැහැ. ඒ වගේම මේවා වල ඉන්වෙස්ට්මන්ට් කොමිටි තියෙනවා. ආයෝජන විශ්ලේෂණය කරන්න ඕනේ. ආයෝජන විශ්ලේෂණය කරලා නැහැ. ඒව කරන්නේ නැතුව මේ කොටස් වලට දාලා තිනවා. මේ ගනුදෙනු ප්‍රවේශ පත්‍රයක් නැහැ කියලා සඳහන් කරලා තිනවා. ඊට පස්සේ සඳහන් කරලා තිනවා ලයිස්තු නොකල කොටස් වලට දාලා තිනවා කියලා. දැන් මේ මම ස්වල්පයක් ගැන ඉක්මනට කතා කළොත් Brown & Company එකට හරිද අලාභයක් ඇති වුණා. විශාල අලාභයක් කෝටි 130ක. ශුද්ධ වත්කම 214යි රුපියල් 214යි එක කොටසකට. නමුත් ඒක ගනුදෙනුව වුණේ රුපියල් 290ට. නමුත් මාස ස්වල්පයකදී රුපියල් 17යි 50ට ඒ කොටසේ අගය බැස්සා. විශාල අලාභයක් සිදු වෙලා තියෙනවා. මේකේ මේ ඩීල් ටිකට් එකවත් හොයාගන්න බැහැලු. අස්සම් කරපු පුද්ගලයාවත් හොයාගන්න බැහැලු. මේව බොහොම භයානක දේවල් ඇති වෙලා තියෙනවා. සිලොන් ග්‍රේන් එලිවේටර් සමාගමේ කෝටි 65ක පාඩුවක් වුණා. මේ පාඩුව වුණා අර්ධසාත්ක අරමුදලට. ශුද්ධ වත්කම ඇවිල්ලා රුපියල් 31යි. නමුත් ගනුදෙනුව කළේ රුපියල් 205ට. රුපියල් 205ට වත්කම ශුද්ධ වත්කම රුපියල් 31යි. ඉතින් මෙන්න බලන්න වෙලා තියෙන එක. එතකොට මේකේ සඳහන් කරනවා මේ වார்த்தාවේ එදා හිටපු අධිපති මහ බැංකුවේ නිවාඩ් කබ්‍රාල් මැතිතුමාම මේකට දායකත්වයේ වුණ විදිය මහ බැංකුවේ සඳහන් කරලා තිනවා. ඒකත් එතන සඳහන් වෙනවා. ගලදාරි හෝටලේටත් වෙලා තිනවා කෝටි 62ක ශුද්ධ වත්කම ඇවිල්ලා රුපියල් 4786යි ගනුදෙනුව රුපියල් 34යි. ඒ වගේම අපි දන්නවා කොළඹ ඩැක් යාඩ් එකෙත් අලාභය කෝටි 186යි ශුද්ධ වත්කම 110යි. නමුත් ගනුදෙනුවේ උනේ රුපියල් 292ට. මේ වගේ මට කියාගෙන යන්න පුළුවන් වෙලාවක් නැති නිසා මම ඒකේ විස්තර ඔක්කොම කියන්න යන්නේ නැහැ. ඉතින් මෙතන මොනවද ඇත්තටම වෙලා තියෙන්නේ? මෙතන වෙලා තියෙන්නේ විශාල හොරකමක් වෙලා තිනවා. හරිද? හොරකමක් වෙලා තිනවා. මෙතන මේක වෙනකොට හරිද මේක මහ බැංකුවේ දැන් කවුද සඳහන් කළා? මීට ප්‍රතිමිනුත් සඳහන් කළා මහ බැංකුවට ප්‍රශ්නයක් තියෙනවා. එක පැත්තකින් ණය ඒජන්තවරයා රජය වෙනුවෙන් ණය ගන්න ඕනේ අඩුම පොලියට. අනික් පැත්තෙන් අර්ථසාතක අරමුදල EPF එකේ ඒජන්තවරයා EPF එකේ සමාජිකයන්ට මං වගේ අයට වැඩ කරලා ඉතුරු කරගත්ත මුදල ඒකට වැඩියෙන්ම ලාභයක් ලබන්න ඕනේ. ඉතින් මෙතන ඝට්ටනයක් තියෙනවා. මේ ඝට්ටනය 1958 දී එදා මහ බැංකුවේ අධිපති ආත රණසිංහ සඳහන් කළා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. එන්.යු. ජයවර්ධන මැතිතුමා පස්සේ අධිපති වුණා, එතුමත් සඳහන් කළා ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මහ බැංකුව යම්කි මේ ප්‍රශ්නේ අවම කිරීමට යම් පියවර ගත්තා. එක පියවරක් ගත්තේ EPF ආයෝජනය ව්‍යාපාරික කොටස් වල 5%කට සීමා කළා. අනික එක පුද්ගලික ව්‍යාපාරවල කළමනාකාරීත්වයට සම්බන්ධ වෙන්න බෑ කියලා කිව්වා. EPF එකට සම්බන්ධ වෙන්න බෑ මේ ගැටලුව ප්‍රශ්නේ තියෙන නිසා. ඒ වගේම EPF එකට බැංකුවක ආයෝජනය කරන්න නොකර ඉන්න කියලා සඳහන් කළා. හේතුව තියෙන්නේ මහ බැංකුව ඇවිල්ලා බැංකුවල නියාමනය කරනවා. එයාට හුඟක් විස්තර තියෙනවා. එතකොට ඒ විස්තර ඉන්සයිඩර් ට්‍රේඩින් කියලා කියනවා, ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන්. ඒක පාවිච්චි කරලා මේක කරන නිසා මේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් යම්කිසි නීති රීති රාමුවක් දාලා තිබුණා. නමුත් නිවාඩ් කබ්රාල් අධිපති වුණාම ඒක සම්පූර්ණයෙන්ම නොසලකා, ඒක සම්පූර්ණයෙන්ම කඩලා එතුමා ක්‍රියා කළා. පුද්ගලික බැංකුවල මම දන්නවා අද බැංකුවල ඉන්න සමහර විධායක නිලධාරීන්ලා කතා කරන්නත් ටිකක් බයයිලු. මට ආරංචි වුණා මේ නියෝජ්‍ය අධිපති ආටිගල මහතා ඒ අය මුදල් අමාත්‍යංශ කියලා සාකච්ඡාවක් තියෙනකොට කිව්වලු කතා කරන්න කියලා. කතා කරන්න බය වෙන්න හේතුවක් නැහැ. මොනවද කළේ එදා? එදා බැංකුවල කොටස් ගත්තා. මහ බැංකුව ගත්තේ මහ බැංකුවේ නියෝග හරහා ක්‍රියාත්මක වුණේ. නිවාඩ් කබ්‍රාල්ගේ ක්‍රියාවල් හරහා ක්‍රියාත්මක වුණේ. කවදාවත් මහ බැංකුවක අධිපති කෙනෙක් කරන්න තිබුණ දේවල් නෙමෙයි. අපිට පේනවා මෙතන ලැබැදියා ගැටුම් තියෙනවා කියලා මේ වාර්තාවේ කියනවා. මට ඒක සභාගත කරන්නට පුළුවන්. ඒ වාර්තාවේ තියෙනවා රාමුවක්ම තියෙනවා. පවුලේ අය කොහොමද මේකට හවුල් වෙලා තියෙන්නේ කියලා. එදා කිව්වා ලැබැදියා ගැටුම් ගැන කතා කරනකොට මෙතන ඇවිල්ලා සඳහන් කළා අර්ජුන මහේන්ද්‍රනුයි අර්ජුන ලෝෂස්ගේ ලැබැදියා ගැටුමයි බෑනයි කියලා. අපි පිළිගන්නවා ඒක ලැබැදියා ගැටුමක් කියලා. එතකොට අපිට චෝදනා කළා අර්ජුන මහේන්ද්‍රන පොඩ ඉක්මනට අයින් කළොත් මේ පරීක්ෂණය හරියට කරගෙන යන්න පුළුවන් කියලා. මම ඔබතුමන්ලාට කියනවා මේ ඕහාරික වාර්තාවේ නිවාඩ් කඩ්රාල්ගේ සම්බන්ධතාවය පැහැදිලිව සඳහන් වෙනවා. මම ඔබතුමන්ලාට කියනවා මේ පරීක්ෂණ අවසන් වෙනකන් ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු දානකන් මේ අය ඉන්න තනතුරු වලින් අයින් වෙන්නට ඕනේ. එදා මේ වෝහාරික වාර්තාවේ සඳහන් වෙන හොරකම් වෙනකොට මේ රටේ මුදල් නැමැති ගරු මහින්ද රාජපක්ෂ කවුද එදා මේ එදා මුදල් අමාත්‍යංශ ලේකම් PB ජයසුන්දර කවුද මුදල් මහ බැංකුවේ අධිපති නිවාඩ් කබ්‍රාල්? අද ඉන්නෙත් ඔය කණ්ඩායම නේද? ඔය කණ්ඩායම නෙමෙයිද අද ඉන්නේ? ඒ නිසා තමයි ඔබතුමන්ලාට මේකෙන් නිදහස් වෙන්න ඕනේ. නම් එහෙනම් නිවාඩ් කබ්‍රාල් එතනින් අයින් වෙන්න ඕනේ. මේකේ පරීක්ෂණ අවසන් වෙනකන් අයින් වෙන්නට ඕනේ. මෙතන තියෙනවා මේ වාර්තාවේ තවත් සඳහන් කරලා තියෙනවා මේකේ පිටුව 177 appointment of primary dealers without fulfillment of necessary requirements. මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ, මට මේක ඔක්කොම කියන්න බෑ. නමුත් කෙටියෙන් මම කියවුවොත් hence it can be concluded that the appointment of PTL was done overlooking considerations as was stated by the supervision department. The submissions done for non-appointment of PTL as a primary dealer were modified to delete certain critical points. No remarks as to why the said critical points were deleted could be in the documents provided by the department for review. Hence the activity of deletion remains questionable. Hence it can be concluded that the assessment done for granting clearance was not done in a proper manner. However, there is no defined regulatory action was not considered for such non-compliance. මොනවද මේකෙන් කියන්නේ? මේකෙන් කියන්නේ ඔය එක එක දුන්නානේ, එක එක ඔය 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 ඩීලර්ස්ලාට එක එක පර්මිට් දුන්නානේ.
තව විනාඩි දෙකක් තියෙනවා.
ඒව දුන්නේත් නිවාඩ් කබ්‍රාල් කියන එක මම සඳහන් කරන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි, මේ කබ්‍රාල් මැතිතුමාට අරද මේ මේ මේවා ටිකක් අපිට කතා කරන්න අමාරුයි. මම පවුලේ අය ගැන කියන්නේ නැහැ. ඇත්තටම එයාගේ පවුලේ හුඟක් වැදගත් ෘතියවේදීන් සිරිනවා. මම මේ ඔක්කොම ලව අඳුරනවා. හරිද? නමුත් මෙතන තියෙන්නේ අඳුරන කමේ නෙමෙයි. දැන් මම පාර්ලිමේන්තුවට යමක් කියන්න කවුරුත් නොදන්න දෙයක්. ඒක ඇවිල්ලා අර්ජුන මහේන්ද්‍රන්වත් අඳුරනවා. මම ලංකාවේ ප්‍රසිද්ධ පාසලකට ගියා. මම ඒ ප්‍රසිද්ධ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා අර්ජුන මහේන්ද්‍ර නැවිලා මගේ මිත්‍රයෙක්. ඔහුත් මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා ඉන්නකොට හිටපු ශිෂ්‍ය නායකෙක්. අපි ලංකාවේ ඔක්කොමලා දන්නවා ලැජ්ජයි කියන්නේ ඉතින් ලැජ්ජයි සමහරවල් මේවා කියන්න ඉතින් මේව දන්නවා ඉතින් මේ මේ මම කියන්නේ මේ නිවඩ් කවුඩ්‍රාගේ පවුලේ ඉන්න අයත් හුඟක් හොඳ මිනිස්සු ඉන්න වෘත්තීය වේදින් ගැටලුව ඒක නෙමෙයි ගැටලුව ඇවිල්ලා සම්බන්ධතාවයක් තියෙනවා නම් ලැබෙදියා ගැටුමක් තියෙනවා නම් එතකොට ඒ අය දැනගන්න ඕනේ ඒක අර්ජුන මහේන්ද්‍රන් වෙන්න පුළුවන් ඒක නිවඩ් කබ්‍රාල් වෙන්න පුළුවන් ඒ අය දැනගෙන ඉන්න ඕනේ එකෙන් අයින් වෙන්න ඊට පස්සේ මේ වෝහාරික වාර්තාවට පස්සේ එදා අධිපති මහ බැංකුවේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඔක්තෝබර් මාසේ 3 වෙනිදා 2019 දී ඔහු නිවඩ් කබ්‍රාල් හිටපු අධිපතිට ලියලා කියනවා ඔබතුමා කරුණා කරලා මේ විගණන ෆොරෙන්සික් ඔඩිටර්ස්ලම මුණ ගැසෙන්න කියලා 8 වෙනිදා ඔහු ලියලා කියනවා මට ඔක්කොම වාර්තාවල් ලෙවන්න කියලා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන් ඉල්ලනවා එතකොට ඔක්තෝබර් මාසේ 9 වෙනිදා 2019 දී නැවතත් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නිවඩ් කබ්‍රාල්ට ලියලා කියනවා කරුණා කරලා මම මේක දන්නලා තිනවා මුදල් මණ්ඩලයට ඔක්තෝබර් 14 වෙනිදා නැවතත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දන්වලා කියනවා ඔබතුමාට අවශ්‍ය ඔක්කොම දෙන්න අපි ලෑස්ති කරුණා කරලා වීඩියෝ කොන්ෆරන්ස් එකක් කරාම මේක ලබා දෙන්න පුළුවන් කියලා ඔක්තෝබර් මාසේ 18 වෙනිදා නිවඩ් කබ්‍රාල් ලියනවා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට මට මේක කර මම බොහොම කාර්ය බහුලයි ඉංග්‍රීසියෙන් කිව්වොත් මිස්ටර් කබ්‍රාල් ඉන්ෆෝම්ස් ද ගවර්නර් දැට් ඉස් බිසි විත් ද ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් කැම්පේන් and we'll respond අවසන් කරනවා and we'll respond once he is back in town ඔක්තෝබර් මාසේ 17 වෙනිදා ඊට පස්සේ දැන් ඉන්න නියෝජ්‍ය එදා හිටපු නියෝජ්‍ය අධිපති මහ බැංකුවේ ආටිගල මහතා අවශ්‍ය කරුණු ඔක්කොම ලියනවා නමුත් වෝහාරික වාර්තාවට පිළිතුරු දෙන්න අවශ්‍ය තියෙනකොට ඔහු ඒකට පිළිතුරු දුන්නේ නැහැ මම මේකෙන් අවසන් කරනවා අද මේක වෝහාරික වාර්තාව ගැන විතරක් නෙමෙයි අගමැතිතුමා ඉන්දියාවේ යනවා ඉන්දියාවේ ගිහම අගමැතිතුමා ප්‍රකාශයක් කරනවා ඊට පස්සේ මේ මේ ඉන්දියාවෙන් ගත ණය අපි ඒක නැවත ගෙවන්න අමාරුයි ඒ නිසා රීෂෙඩියුල් කරන්න කියලා මම දන්නේ නැහැ නිලධාරින් ඒකට නිලධාරින් අවස්ථාව දුන්නේ කියලා නිලධාරින් ඔහුට හරියට අවවාද කළේ නැත්තේ කියලා මොකද්ද මේකෙන් මාකට් එකට වෙළඳ පොළේගේ සිග්නල් එක ඇවිල්ලා වෙළඳ පොළේට සිග්නල් එක කියා මම අවසන් කරනවා ශ්‍රේණිගත කිරීම පල්ලෙහාට එනවා මේ රට විශාල ආර්ථික අර්බුදයකට යනවා අප්‍රේල් මාසයෙන් පස්සේ ඉන්ධන මිල සූත්‍රයක් විතරක් නෙමෙයි විදුලි මිල සූත්‍රයක් වතුර මිල සූත්‍රයක් මේ සියල්ලම ජනතාව මත පටවන්න වෙනවා මම ඉල්ලනවා මම නම් හිතන්නේ මේ 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 අපි ඉන්න මන්ත්‍රීවරුත් මාත් එක තරහ වෙයි මේ මන්ත්‍රීවරුන්ට දෙන පර්මිට් එකවත් අයින් කරගන්න වෙයි කියලා මොකද ජනතාවට මේ වගේ බර පටවන්න එපා කියලත් මම ඉල්ලනවා වැරදි ආර්ථික කලමනාකාරීත්වයක් හරහා සුදීමට ලබා දුන්න වේලාව ගැන
අද මේ විවාදයට ඇහුම්කන් දෙනකොට කල්පනා කරනවා මේ අවුරුදු 5ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් තිබුණා මමත් ඒ කාලේ නියෝජ්‍ය කතානායක හැටියට අවුරුදු 2.5ක් විතර හිටියා ඇයි මේ වගේ දේවල් කලින් මහන්සිලා සොයාගත්තේ නැත්තේ කියලා. ඒකට හේතුව ජනතාව පැත්තෙන් හිතන්නේ දැන් කොච්චර කෑ ගැහුවත් 2015ට කලින් තිබිච්ච වැරදි 2015ට කලින් කරපු අපරාධ නාස්ති කියන ඒවා නොවැම්බර් මාසේ 16න් පස්සේ වළංගුභාවයක් නැහැ. ඒක තමයි ජනතාවගේ මතය. ඒ නිසා මම ඒ ඉතින් යහට අද දවස පුරාම උත්සාහගත් පරීක්ෂණ පුද්ගලයන් ගැන කතා කිරීමේ වැඩක් තියෙනවා කියලා මම මේ කල්පනා කරන්නේ. සියලු බලය තිබුණා ආණ්ඩුවක් කරා වුරුදු 5ක් මේ කිසි දෙයක් සොයා බැලුවේ නැද්ද? එහෙනම් මොකද්ද වගකීමක් ඇති ආණ්ඩුවක් හැටියට කරේ? ජනතාව ප්‍රශ්න කරනවා. මම කැමති අවධානය යොමු කරන්න 1997 වෙනකන් අපි ට්‍රෙෂරි බිල්ස් වලින් තමයි ගියේ. අපි මේ බොන්ඩ් ඉෂු කරන්න උත්සාහයක් තිබුණ නැහැ. නමුත් අපි ඊට පස්සේ ආණ්ඩුවට ණය ඕන වුණාම තමයි අපි මේ EPF, ETF, Bank of Ceylon, People's Bank, NSBM වගේ ඒවා අරගෙන ඒවැ ශක්තිය පාවිච්චි කරලා ප්‍රාග්ධනය වැඩි කරන්න වැඩ කළේ. ඒ 2015 වෙනකන් අපේ ප්‍රාග්ධනය අවශ්‍යතාවයන් සඳහා රජයේ ආයතන වලින් තමයි අවශ්‍ය සහයෝගය දුන්නේ. ඒ නිසා ඒ වාසිය ලාභය EPF එකට, ETF එකට, ඒ වගේම ලංකා බැංකුවට, මහජන බැංකුවට, ජාතික ඉතිරිගෙන බැංකුව වැනි රජයේ ආයතන වලට විශාල ශක්තියක් වුණා. නමුත් 2015 සිද්ධියේ මට මතකයි, මම නිමල් සිරිපාල මැතිතුමාත් මාත් ගියා මහා බැංකුවට ගිහිල්ලා මේ ගැන පැමිණිලි කරන්න. මෙවැනි විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න හේතු වෙන්නේ පෞද්ගලික අංශයට ආරාධනා කරලා මේ ගත්ත දේශපාලන වශයෙන් ගත්ත තීන්දුව. ඒ තීන්දුවෙන් අපේ දේශීය ආයතනවල ශක්තිය අයින් කරලා ඉවත් කළා. පෞද්ගලික අංශය මූල්‍ය පාලනයට පැමිණීමෙන් ඇතිවෙච්ච ප්‍රධාන ප්‍රතිපත්තිමේ දේශපාලන වශයෙන් ගත්ත ආර්ථික ප්‍රතිපත්තියේ වැරද්ද. ඒ නිසා මට මතකයි 2002 මම ටෙලිකොම් ආයතනයේ සභාපති හිටිට වැඩ කරනකොට අපි EPF එකයි ETF එකට එක්කුවා 4-5% කොටස් ගන්න. ඒ ගත්තේ නැත්තම් 50% අයිතිය ලංකාවට තියාගන්න බැරි වෙනවා. 12ක් කොටස් පොල් 15ක් කොටස් පොල් වෙළඳ පොලට නිකුත් කරපිට. ඒ නිසා මේ රටේ මූල්‍යමය ශක්තිය ආණ්ඩු කරන්න, ආණ්ඩුව පවත්වාගෙන යන්නමත්, ඒ වගේම මහා බැංකුව ප්‍රතිපිච මූලික සිද්ධාන්තය තමයි අපි විනාශ කරේ ප්‍රතිපත්ති වශයෙන් 2005. ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න
ඕනේ. අමතිතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
ඔව්. මේ කතාව පටන් ගත්ත විතරයි. ඒ කෙසේ වෙතත් අද අපිට පැහැදිලිව පේනවා ගිය රජයේ කාලේ මහා බැංකුවේ විශාල හොරකමක් වෙලා තිනවා. ඒ හොරකම අපි මේ වෙනකොට පරීක්ෂණ ලක් වෙලා තිනවා. හැබැයි එතනින් ඊට කලින් අවුරුදු වල වෙච්ච ඒවා ගැන සාකච්ඡා කරලා තිනවා. මෙතන එකම දේ තමයි අපි මේ පාර්ලිමේන්තුව පාලනය කරන්නේ සම්පූර්ණයෙන්ම විගණාධිපතිතුමාගේ උපදෙස් මත. නැත්නම් අපි මේ පාර්ලිමේන්තුවේ රටේ මුදල් පාලනය කරන ආයතනේ අපිට පාර්ලිමේන්තුව කරන්න වෙන්නේ විගණාධිපතිතුමාගේ උපදෙස් මත. එතකොට මේ පත් කරන ලද වීඩියෝ ආයතනය දෙන වார்த்தාවම කියනවා මේ වார்த்தාව අපි වග කියන්නේ නැහැ තුන්වෙනි පාර්ශවයකට. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න ඕනෙම මේ ප්‍රශ්නය ගරු විගණාධිපතිතුමාට මැදිහත් වෙලා මේ වார்த்தාවේ සටහන, එහෙම නැත්නම් මේ වார்த்தාවේ තියෙන විගණාධිපතිතුමාගේ උපදෙස් පාර්ලිමේන්තුවට අවශ්‍යයි. මොකද මේ පාර්ලිමේන්තුවේ ඔඩිට් නැත්නම් බජට් ඔෆිස් එකක් නැහැ. මේ පාර්ලිමේන්තුවෙන් කරන්න හැමදෙස්සෙම ඊළඟ වසරට ඕනේ අයවැය සම්මත කරන එක, අයවැයට එන්නේ ඉස්සෙල්ලා ඒවා විශ්ලේෂණයක් කිරීමේ ඔඩිට් එකට ඉස්සෙල්ලා ප්‍රී බජට් සිස්ටම් එකක් අපේ පාර්ලිමේන්තුවේ නැහැ. අපි දිගටම කිව්වා බජට් ඔෆිස් එකක් තියෙන්න ඕනේ. බජට් ඔෆිස් එකක් නැති පාර්ලිමේන්තුවට හැමදාම මේ විවාද කරන්න ඕනේ. මම අවුරුදු ගණනාවක් පසුපෙළ මන්ත්‍රීවරයෙක් හිටියනම් කිව්වා මේ රටේ අයවැය කාර්යාලය, එහෙම නැත්නම් බජට් ඔෆිස් එකක් නැති පාර්ලිමේන්තුවක් කවදාවත් මේ වෙන අයතු වැඩ, එහෙම නැත්නම් සල්ලි නාස්ති කරන ඒවා, වියදම් වැඩි වෙන ඒවා, ඒ වගේම දූෂිත ක්‍රියාවන් පාර්ලිමේන්තුවට දැනගන්න ලැබෙන්නේ නාස්ති කරලා වියදම් කරලා ඉවරනාට පස්සේ. ඒ නිසා තමයි ලෝක
සම්ප්‍රදාය
බජට් ඔෆිස් එකක් තියෙන්නේ. ඊට පස්සේ තමයි අයවැය සම්මත වෙන්නේ. ඊට පස්සේ තමයි ඔඩිට් කරන්නේ. දැන් අපි ඔඩිට් එකක් පස්සේ ගිහිල්ලා අවුරුදු 4-5කට පස්සේ ගිහිල්ලා ඉතිහාසයේ වෙච්ච ඒවා ප්‍රශ්න කරන රටක්. කවදාකවත් මේ ප්‍රශ්نين අපිට ගැලවීමක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ ස්වාධීන බජට් ඔෆිස් එකක් ගෙනල්ලා, ඒ වගේම අයවැය පාලනයක් දැනගෙන, ඒ විශ්ලේෂණයක්, ඒ වගේම ආර්ථික විශ්ලේෂණයක් පාර්ලිමේන්තුව සභාගත කළා. අපිට සංසන්දනාත්මකව හැම අයවැයක්ම ඉවරුණයින් පස්සේ කොහොමද අපි ගිය අවුරුදු වල සැලසුම් කරේ, කොහොමද අපි දැන් මුදල් වෙන් කරලා තිබුණේ, කොහොමද වැය කරේ කියන ගැන අවබෝධයක් නැති පාර්ලිමේන්තුව. ඒ නිසා මෙවැනි ප්‍රශ්න කොච්චර
ආවත්
විසඳුමක් සොයාගෙන බෑ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මට කාලය ඉවර නිසා මම මගේ කතාව ඉවර කරන්න සිද්ධ වෙනවා. ඒ කෙසේ වෙතත් රජයක් හැටියට අපි පැහැදිලිව දඬුවම් කරනවා කියමින් මම නියද
ඊළඟට ගරු කාවින්ද ගසන් ජයවර්ධන ඔබට විනාඩි 3ක්.
විනාඩි 5ක් තිබුණා. ඇත්තටම මේ රජය බලයට ආවේ කාරණා 3ක් මේ රටේ ජනතාවට කියලා. ඒ ප්‍රධාන කාරණාවලින් එක කාරණාවක් බවට පත් වුණා පාස්කු ප්‍රහාරය. අනිත් කාරණය MCC ගිවිසුම. අද වර්තමානයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ගරු සභාපතිතුමනි කතාවක් නැහැ. පාස්කු ප්‍රහාරය අපි ආරක්ෂා කරනවා කියපු දේශපාලකණින් ගැන අද කතා කරන්නේ නැහැ. අද පාස්කු ප්‍රහාරය වුන් අමතක කරලා තියෙනවා. MCC ගිවිසුම 70%ක් දැන් හොඳ වෙලා තියෙනවා. තුන්වෙනි කාරණය තමයි මේ බැඳුම් කර සිද්ධිය පිළිබඳව ඔවුන් කියපු කාරණා. වර්තමානයේදී හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ මොවුන්ට එලිපිට. මේ වෝහාරික වාර්තාවත් එක්ක ගරු සභාපතිතුමනි මේ අය 2008 ඉඳන් 2014 දක්වා කරපු හොරකම් වංචාවන් අද රටට එළි වෙලා තිබෙනවා. මේකට එකතු වෙලා හිටපු PB ජයසුන්දරලා, අජිත් නිවාර් කබ්‍රාල්ලා දැන් මොකද කියන්නේ? මේ වෝහාරික වාර්තාව පිළිගන්නේ නැහැ කියලා මේ අය කියනවා. අද ඉතාමත් පැහැදිලි මීට අවුරුදු 3-4ක් තිස්සේ කෑ ගහපු කණ්ඩායම් අද මේ ගරු සභාවේවත් නැහැ ගරු සභාපතිතුමනි. ඒ කියන්නේ මේ අයගේ හෙළුව, මේ අයගේ නිර්වත ඔප්පු වුණා මේ වෝහාරික වාර්තාවත් එක්ක. විශේෂයෙන්ම මේ බැඳුම් කර සිද්ධි ගැන කතා කරද්දී මේ රටේ අහිංසක දුගී දුප්පත් අසරණ ජනතාවගේ වැඩ කරන ජනතාවගේ දාඩිය මහන්සියෙන් හම්බ කරපු අර්ථසාධක අරමුදල රුපියල් බිලියන 9.9ක් හොරකම් කරපු කණ්ඩායමක් තමයි පැවතිච්ච රජය. ඒ පැවතිච්ච රජයේ මැති ඇමතිවරු, ඒ වගේම මේ අයට උදව් දුන්න ආර්ථික විශ්ලේෂකයෝ කියන අය, එදා ආණ්ඩුවේ ඇමතිවරුම කියපු ආර්ථික ඝාතකයෝ, ඒ අය තාමත් ඒ ප්‍රධාන පුටුවල ඉන්නවා. ඉතින් අපි පැහැදිලිව කියනවා මේ කණ්ඩායම් අද වෝහාරික වාර්තාව පිළිගන්න සූදානම් නැහැ කියලා කියන අය, ඒ අයගේ චෝදනා තියෙන හින්දා තමයි ඒ අය මේ බැඳුම් කර සිද්ධියට සම්බන්ධ වෙලා හොරකම් කරපු හින්දා තමයි අද ඔවුන් මේක පිළිගන්නේ නැත්තේ. ඉතින් මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. ඉතින් මම කනගාටු වෙනවා, මට මිනිත්තු 5ක් තිබ්බ එක 3 පැස් එක පිළිබඳ කෙසේ වෙතත් ඔබතුමාට ස්තුතිවන්ත
මම ස්තුතියි. ඊළඟට කරු පාලිද දේවපෙරම ඔබතුමාට විනාඩි 3ක්
5ක්
3ක්
පහයි
තුනක් පහක් හරි ඉස්සරහට දෙන්න දැන් බෑ.
තරමන්තුමනි
සෙක්ටරිටි
දැන් මම අපි දැන් මේක මේ විවාදයේ පටන් ගන්න වෙලාව අහන් හිටියා. ඒ පැත්තේ කට්ටිය බැන්න මේ පැත්තේ කට්ටිය හොරු කියලා, මේ පැත්තේ කට්ටිය බැන්න මේ පැත්තේ හොරු කියලා. හැබැයි ගරු මන්තිතුමනි, ගරු මුරාසොන්ර මන්තිතුමනි, මේ අපි මේ බැඳුම් කර සිද්ධියේදී පක්ෂයක් හැටියට අපි යම් යම් දේශපාලන ආදර්ශයන් ලබා දුන්නා. එනම් මහබංගේ අධිපතිවරයා දුරෙන් ඉවත් කිරීම, මුදල් ඇමතිවරයා තනතුරෙන් ඉවත්වීම සහ අගමැතිවරයා බැඳුම් කර කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දීම, ඒව අප ලබා දුන් දේශපාලන ආදර්ශයන්. නමුත් මෙරට මහා පරිමාණ වංචාවන්ට පණ පොවන තමුන්න අපේ ආණ්ඩු පක්ෂයේ අයගේ ආදර්ශයක් අපි දුටුවේ නෑ. අද මෙරට මහා පරිමාණ වංචාවක් ලෙස එයාබස් ගැන දෙන්නේ කතා කරනවා. මේවා ගැන කතා කරනකොට අපට අහන්න වෙන්නේ ගල් පරවත ගිල්ලේකාට අග්ගලාව කජ්ජද්ද කියලයි. ඒ තරම් නේ දෙපැත්තේ හොරකම්. ගරු මන්තිතුමනි, මේ ව්‍යවහාරික වார்த்தාව හදන්නේ මේකට මිලියන 275ක මුදලක් වැය කරලා තියෙනවා මේ රටේ සල්ලි. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ පිළිබඳව කරුණු අධිකරණයට ඉදිරිපත් කරන්න. මොකද දැන් බලයේ තියෙන දැන් විධායක ව්‍යවස්ථාදාගේ අධිකරණය ඔක්කොම බලයේ තියෙන මේ ආණ්ඩු පක්ෂයට. මේ සම්බන්ධව මේ කරුණු අධිකරණය ඉදිරිපත් කරලා මෙම සිද්ධියට සම්බන්ධ පල්හොරුන්ට තනතුරුන් ඉවත් කරලා මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට ඉදිරිමැති වෙන්නේ නාමජල ලබා දෙන විදිහ සෘජුවතම මේ පිළිබඳ විශේෂ අධිකරණයක්පත් කොට නීතිමය තත්ත්වයන් යටතේ දඩුවම් ලබා දෙන මෙයින් මා යෝජනා කරා. ඒ වගේම කරු වන්දිතුමනි, මටත් තියෙනවා මේ සම්බන්ධව ප්‍රශ්නයක්. මේ වෙලාවේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් 225 එක්කෙනෙක් හැටියට මගේ පෞද්ගලික වත්තකට මේ ජනවාරි මාසයේ ඉඳලා අද වෙනකොට තුන්පාරක් මතුගම පොලිසිය නිලධාරි මහත්වරු ගේට්ටුව කල්ලා ගේට් වලට යතුරු දාලා පොලිසියේ අය ඉස්සරහට තියලා මට මරණ තර්ජන, ඒ වගේ මගේ දේශපාලන ජීවිතයට තර්ජන කළ විදිහට කටයුතු කරනවා. මම මේ සම්බන්ධව ගරු මන්ත්‍රීතුමනි කතා මම මේ සම්බන්ධව පොලිස් කොමිසමට පැමිණිලි කරා, පොලිස් මූලස්ථානයට පැමිණිලි කරා, කරුතර පොලිස් SSC මහතර පැමිණිලි කරා. නමුත් මේ ගැන අපිට කිසිම මට සාධාරණ කළ නැහැ. මොකද ගරු මන්ත්‍රීතුමනි, අපි දැක්කා පසුගිය රජයේ කාලේ හිරග වැලිගර හිරග දෙන 21 දෙනෙක්ව මරලා දැම්මා. බන්ධනාගාර නිලධාරීන් නිසා පොලිසිය එකතු වෙලා. ඒ මරලා දාලා ආමියකෙන් අත්තරම් ගතු ආයුධ 21ක් අර රාජ්‍ය නිලධාරීන් මරලා දාපු හිරකාරට දාලා ඒක
නපුරේ ඉඳන් දැම්මා. කාල වසනයි.
ඒ වගේම කරු මන්ත්‍රීතුම අපි දැක්කා පසුගිය දවස්වල කළුතර බන්ධනාගාරයේ සමයන් කියලා හිටිය අපරාධකාරයෙක්. ඒ අපරාධකාර පොලිස් යුනිෆෝම් මතන් ඇවිල්ලා බන්ධනාගාර නිලධාරීන් 5-6 දෙනෙක් මරලා හිරකාරය 5-6 දෙනෙක් මරලා ලොකු අසාධාරණයක් කරා. අද මම දන්නේ මයි ගේට් එකේ ඉන්නේ පොලිසියද අපරාධකාරයද කියලා. පොලිසිය කිසිම නීතිමය තත්ත්වයක් නැතුව සෝදිසි වරෙන්තුවක් නැතුව අධිකරණ නියෝගයක් නැතුව
නියෝගයක් කියලා
මට හිරියර කරන මගේ ජීවිතේට ලොකු අනුතරක් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව මම මේ දාව පැමිණිල වලට ඔබතුමා මම මේ මට කියන්න දරක් නැහැ. මම පොලිසියට කියලා තියෙනවා. පොලිස් කොමිසමට කියලා තියෙනවා. අද කියන්න දරක් නැහැ මට. අදත් අසාධාරණයක් කරලා තියෙනවා. අදත් ඇවිල්ලා තියෙනවා. මේ සම්බන්ධව ඔබතුමා මැදිහත් වෙලා මට කරන්න පුළුවන් මගේ ජීවිතය ආරක්ෂා කරගන්න මගේ දේශපාලන චරිතය ආරක්ෂා කරගන්න මම ඉල්ලනවා.
විවාදයේ ගල් දානවා. පාර්ලිමේන්තු හෙට පස්වර එකට